සිද්ධ වුණා. ඉතින් නමුත් අපේ වාසනාවකට අද අපේ මහාචාර්ය රවීන්ද්‍ර කුක්කලගේ එක සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධ වීම ඉතාමත් මම දකින්නේ බොහොම මේ සියලු දෙනාගේම ලොකු වාසනාවක් හැටියට. මොකද එතුමාට පුළුවන් මේ ධර්ම කරුණු ඉතාමත් සවිස්තරව සියලු දෙනාටම පහදලා දෙන්න දක්ෂතාවයක් තියෙන මාත්මික. ඒ නිසා මේ ධර්ම ශාස්ත්‍රයේ අපි මම හිතන්නේ ගොඩක් කට්ටි දන්නව ඇති සෑහෙන කාලෙක ඉඳලා අවුරුදු 20 ගානක් විතර ඉඳලා විශේෂයෙන් මේ ධර්ම කාරණා කටයුතු ගැන විශේෂ දැනීමක් ඇති කරගෙන එතුමා බොහොම දක්ෂ විදියට සත්‍ය විමසුම ආදී විශේෂ රූපවාහිනී ප්‍රඥා ටීවී වැනි ඒ රූපවාහිනී වල මේ ධර්ම සාකච්ඡා වල ඉදලා හිටියා. ඉතින් අපි අද දිනේත් අපි කල්පනා කරා එතුමාට ආරාධනා කරන්න, එතුමාට එන්න බැරුණා ගිය සැරේ පොඩි තාක්ෂණික දෝෂයක් නිසා ඒක කරගන්න බැරි වුණා. නමුත් මේ අවස්ථාවේ අපි වාසනාවන්තයි කියලා මට හිතෙනවා. ඉතින් පටිසම්පාද විවරණේදී ඉතුරු මුල අපි කරපු ටික ගැන විශේෂ වූ ජාතිපච්ච ජරා මරණං යන පටිසම්පාදයේ ගැන විශේෂ වූ සාකච්ඡාවක් අපි කරන්න බලාපොරොත්තු වෙන ටික සවිස්තරව. ඉතින් මම ආරාධනා කරනවා බොහෝම ගෞරවයෙන් අපේ රවීන්ද්‍ර මහාචාර්ය රවීන්ද්‍ර කුබ්බලදි මහත්මයාට මේ දේශනා වාරය ආරම්භ කරන්න මේ සරණයි.
පෙරුවන් සරණයි ගායන් මහත්තයතුළු සියලුම දෙනාට. මම මේ සම්බන්ධ වෙන පළවෙනි අවස්ථාව මේ වැඩසටහනට මේකෙදී අපිට පුළුවන් මේ මන් දේශනාවක් තියෙනවට වඩා මේ මාර්ගයට අදාළ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒවා සාකච්ඡා කරන්න. මම මේ ආරම්භයක් විදිහට අපි හැමෝම උත්සාහ කරන්නේ දහම දකින්න, නැත්නම් දහම අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම. ඒකට උන්වහන්සේගේම වචන වලින් කිව්වොත් කෙනෙක් දහම දැක්ක වෙන්නේ පටිච්ච සමුප්පාදය දැක්කොත්. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝමං පස්සති කියලා. එහෙනම් අපි මොන දේ කළත් මොන වැඩ පිළිවිලේ යෙදුණත් දහමට ගලපනවා කියන්නේ පටිච්ච සමුප්පාදයට ගලපන්න වෙනවා. මම හිතනවා මේ දිනවල අපේ හලව යන උමදස්සි ස්වාමීන් වහන්සේ පටිච්ච සමුප්පාදේ පිළිබඳ සාකච්ඡා මාලාවක් පවත්වාගෙන යන්නේ. ඒකෙම ඒකට අදාළව අපිට පුළුවන් සාකච්ඡා කරන්න. එතෙන්දී අපි තේරුම් ගන්න ඕන පටිච්ච සමුප්පාද ධර්ම කියලා කොටසකුත් තියෙනවා. පටිච්ච සමුප්පාදය න්‍යායක් කියලා කොටසකුත් තියෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් පටිච්ච සමුප්පාදය කියලා අහන්න ලැබෙන්නේ සජ්ජායනා කරන්නේ පටිච්ච සමුප්පාද ධර්ම ටික. ඒ පටිච්ච සමුප්පන්න වුණ ධර්ම තමයි අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ඡාති ඊළඟට දුක ගැන සඳහන් වෙන ඒ සම්මත ලෝකේ දුකයි කියලා පිළිගන්න ඉතුරු ටික යති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සෝපායස අන්නෝයි ටික තමයි මේ සාමාන්‍යයෙන් පටිච්ච සමුප්පාද කියලා ගාථාවක් විදිහට එහෙම නැත්නම් සජ්ජායනා කරද්දී හම්බෙන්නේ. ඒ ටික තියනවා දැන් ඔය ඕනම දෙකක් පච්චයා කියලා කොටසකුයි නිරෝධා කියලා කොටසකුයි. අපි මුල ගත්තොත් අවිජ්ජා පච්චයා සංඛාර කියලා කොටසක් තියෙනවා. ඒ එක්කම ඊළඟට එනවා අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ කියලා. අවිද්‍යාවේ සංඛාරය අතර සම්බන්ධය ගත්තොත් එම නැත්නම් සංඛාරයි විඥානයි අතර සම්බන්ධය ගත්තොත් සංඛාර පච්චයා විඥාන සංඛාර නිරෝධා විඥාන නිරෝධු. ඔය විදිහට ඒ ධර්මතා එක ළඟ තියෙන දෙකක් අතර මේ පච්චයා කියන සම්බන්ධෙයි නිරෝධා කියන සම්බන්ධෙයි පෙන්වනවා. පච්චයා කියන්නේ මේක කොහොමද හටගත්තේ? ඒක අපිට පටිච්ච සමුප්පාදයේදී එහෙම නැත්නම් ඒකට යෙදෙන තව වචනයක් තමයි ඉදප්පච්චේතාව. ඒකෙදී පටිච්ච සමුප්පාදයේ න්‍යාය නැත්නම් මේ ධර්මතාවය විස්තර කරද්දී දෙවිධයකට විස්තර කරනවා. ඉනස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් සති ඉදං හෝති මෙය ඇති කල්හි මෙය වේ. ඊළඟට මෙය හටගත්තොත් මෙයත් හට ගන්නවා කියන පැත්ත. එතන හේතුවකුයි ඵලයකුයි අතර සම්බන්ධතාවය මෙය ඇති කල්හි මෙය වේ, මෙය හටගත්තොත් මෙයත් හට ගන්නවා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පච්චති. ඒ වගේම නිරෝධා කියන කරුණ ඉමස්මින් අසති ඉදං නහෝති මේ නැති කල්හි මෙය පිහිටන්නේ නැහැ නහෝති. ඒ ගැන කතා කරන්න බෑ. ඉමස්මින් අසති ඉදං නහෝති. ඊළඟට ඉමස්ස නිරුද්ධා ඉදං නිරුච්චති. මේ නිරුද්ධ කල්හි මෙයක් නිරුද්ධයි. ඉනස්මෙන් ඉමස්ස නිරුද්ධා ඉදං නිරුච්චති. ඔනය සතර න්‍යාය අවබෝධ වුණොත් තමයි පටිච්ච සමුප්පාදේ දැක්ක කියන්න පුළුවන්. මොනවද මේ පච්චයා කියන පැත්තෙන් පෙන්නනවා? මේ ඇතිකල් හිමේවේ, මේ ඉපදුනොත් මෙයත් උපදිනවා. ඊළඟ නිරෝධා පැත්තෙන් පෙන්නනවා මේ නැති කල්ලි මේ නොවේ නැත්තං න හෝති. මේ නිරුද්ධ නම් මෙයක් නිරුද්ධයි කියලා අර හේතුයි ඵලයේ අතර සම්බන්ධතාවයක් පෙන්නනවා. එතකොට අර වචනවල තේරුම් හොයනවට වඩා විද්‍යා සංකාර විඥාන නාම රූප ඒවා ඊ තේරුම වඩා අවබෝධ කරගන්න අවශ්‍ය දේ තමයි ඒ දෙකක් අතර තියෙන සම්බන්ධතාවය. ධර්මයේ බුදුදහමේ පෙන්නන වැඩපිළිවෙල තමයි ඕනම දෙයක් අපි දන්න මේ ලෝකෙට අයිති ඕනම දෙයක් තියෙනවා නම් ඒක පටිච්ච සමුප්පන්නයි කියලා දකින්න. පටිච්ච සමුප්පාදේ දැක්කොත් තමයි ධම දැක්කානේ. ඒක මම ආයෙ කිව්වොත් මේ ලෝකෙට අයිති ඕනම දෙයක් Taman දන්න ඕනම දෙයක් ඒවයින් තමයි ලෝකෙ සකස් වෙලා තියෙන්නේ. අන්නේ ලෝකය පටිච්ච සමුප්පන්න බව අවබෝධ කිරීමේ වැඩපිළිවෙලක් මේ තියෙන්නේ. ඒත් මේ පටිච්ච සමුප්පන්න න්‍යායට යටත් නොවන කිසිම ධර්මතාවයක් අපට හොයා ගන්න බෑ. ඒත් අපි දන්න ලෝකය මෙතන මතු කරන්න ඕන ලෝකේ කිව්වහම මේ අපි දන්න ලෝකයයි බුදුරජාණන් වහන්සේ කතා කරපු ලෝකයයි දෙකක්ද කියන එක. මං හිතන්නේ බුදු කෙනෙකුට අවශ්‍ය නැහැ මේ අමුතු ලෝකයක් ගැන විස්තරයක් කරන්න. බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේ සත්වයා ජීවත් වෙන ලෝකය ගැන. එහෙම අහුවෙන ලෝක මේ ලෝක ධාතු විදිහට 31 තලයක් මෙතලා පෙන්නනවා. ඒ කියන්නේ ඒකට අයිති සතර ආපාය, මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝක 6, ඊළඟට බ්‍රහ්ම ලෝක 20ක් විතර. ඔයගේ ඒ 31ක් වෙන තුන් ලෝකේම මේ ලෝකේ කිව්වහම අයිති. ඒක අපිට අපි ජීවත් වෙන මනුෂ්‍ය ලෝකෙන් පටන් අරන් මේක හොයන්න පුළුවන්. මේක හරියටම අවබෝධ වෙනකොට මේ සෑම ලෝකෙටම මේ ධර්මතාවය පොදු වෙනවා. පටිච්ච සමුප්පාද න්‍යාය. මනුෂ්‍ය ලෝකෙට තියෙන න්‍යායමයි අනිත් ලෝකවලටත් තියෙන්නේ. පටිච්ච සමුප්පාද. මේ හැම ලෝකෙම පටිච්ච සමුප්පාදයේ දැක්කොත් ප්‍රතිඵලය තමයි ඒ ලෝකෙන් එතර වෙන්න පුළුවන්. ලෝකෙන් එතර වෙන්න තියෙන එකම විදිහ තමයි ඒ ලෝකේ පටිච්ච සමුප්පන්න බව අවබෝධ කරගන්න. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්, බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගය මොකක්ද? මේ ලෝකෙන් එතර වීම සඳහා මාර්ගයක් උන්වහන්සේ දේශනා කළා. අපි මාර්ග සත්‍යයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය විදිහට අහලා තියෙනවා. ඊළඟට සතිපට්ඨාන සූත්‍රයේදී ඒකායනෝ අම්බික්කවේ මග්ගෝ. ඒකම මාර්ගය. භික්ෂූනි මකටද මේ සත්‍යයගේ විසුද්ධිය පිණිස නැත්තම් නිවන පිණිස තියෙන එකම මාර්ගය මේ සතර සතිපට්ඨානය. යදිදං චත්තාරෝ සතිපට්ඨාන. සතිපට්ඨානෙන් තොර මාර්ගයක් තියෙන්නත් බැහැ ලෝකෙන් ඇතුළේ. ඒ සතිපට්ඨාන මාර්ගය හතර ආකාරයකට බෙදලා තියෙනවා. කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. කාය ගැන, වේදනාව ගැන, සිත ගැන, ධම්ම ගැන අනුපස්සනා කිරීමක් කරන්න ඕන. ඒ සතිපට්ඨානේ හුඟක් අය අමතක කරන සතිපට්ඨාන භාවනාව කියන තැන ආරම්භ වෙන තැන. සතිපට්ඨාන භාවනාව ආරම්භ වෙන තැන තමයි සමුදය ධම්මානුපස්සීවා කියන තැන. කායනුපස්සනාවේ සමුදය ධම්මානුපස්සීවා කායස්මි විහෙරති කියන තැනේ තමයි ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන සතිපට්ඨාන භාවනාව ආරම්භ වෙන්නේ. එතනත් තියෙනවා නුවණින් විමසන්න තැන. ආර්ය මාර්ගය කියලා මොන මොනවා හරි කර කර හිටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකම මාර්ගය නම් භාවනාවක් විදිහට ආරම්භ කරන්න තියෙන්නේ සමුදය ධම්මානුපස්සීවා කියන කොටස. එතෙන්දී මේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා අපහු කියලා තියෙන්නේ අපිට තියාගන්න මේ අපි දන්න ලෝකය. අපි දන්න ලෝකේ පවතින්නේ දුක මත කියලා තුන්වහන්සේ දේශනා කරනවා. දුක්ඛෝ පටිච්චෝ ලෝකෝ. හැබැයි ඒක දුකයි කිව්වට අපිට දුකක් දැනෙන්නේ නැහැ. ඒ දුක තේරුම් ගන්න නම් මේ මාර්ගය වඩන්න ඕනේ. ඒ කියන්නේ බුදු කෙනෙක් වෙන්න මාර්ගය වඩන කෙනාට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වෙන්න නම් යම් කිසි වැඩපිළිවෙලක යෙදෙන්න ඕන. අපි ඉන්න මට්ටමේදී සාමාන්‍ය සත්‍ය චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. වචන වලින් අහලා තියෙන්න පුළුවන්. නැත්නම් ඒක අවබෝධ වෙලා නැහැ. ඒ අවබෝධ කිරීමමයි මඟඵල කියලා කියනවා. ඒ අවබෝධ කරන්න වැඩපිළිවෙල වෙන්නේ තාපහු සතර සතිපට්ඨානයයි. මේ දුක්ඛාරය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මග්ග ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ කටිපදා ආර්ය සත්‍ය. මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගන්න වැඩපිළිවෙල වෙන්නේ ආපහු මේ සතර සතිපට්ඨාන. එතෙන්දිත් මට මතු කරන්න ඕනනේ එහෙනම් මේ සමුදය ධම්මානුපස්සී කියන තැන. සමුදය ධර්මය දකින්න. සමුදය ධම්මානුපස්සී. සමුදය ධර්මය දැක්කොත් විතරයි ආර්ය මාර්ගයක් පටන් ගන්න පුළුවන්. අපි මුලින් කතා කරපු පටිච්ච සමුප්පාද න්‍යාය බැලුවොත් එතන හැමතිස්සම කරුණු දෙකක් ඉනස්මින් ඉදම් මේ ඇතිකල්ලි මේ වේ කියන කරුණු දෙකක් ගන්නවා. ත්‍රපිට තියෙන්නේ මේ ඵලය කියන පැත්ත. මේ ලෝකෙට අයිති ඕනම දෙයක් ගත්තොත් ඒක ඵලයක්. ඒ ඵලයේ පටිච්ච සමුප්පාද න්‍යායක් දකින්න නම් ඒක සමුදය හොයා ගන්න ඕන. ඒ කියන්නේ මේක හටගත්තේ ඇයි කියන එක. ඔතේ මේ ඵලය හටගත්තේ ඇයි කියලා දැක්කොත් හඳ අපිට ඒකට කරුණු දෙකක් හම්බ වෙනවා. ඉමස්මින් ඉදම් කියන. ඊළඟට මේ කරුණු දෙක අතර මේ ප්‍රතිච්ඡ සම්පන්න න්‍යාය අවබෝධ කරන්න පුළුවන්. මොකද්ද? මේ ඇතිකල්ලි මේ වි සමුදය ඇතිකල්ලි හිමයි ඵලය. ඉමස්මින් සති ඉදම් හොති. ඒක දකිනකොටම ඒක අනිත්‍යත්ව තමයි. එහෙනම් සමුදය යෙදුන් නැත්නම් ඉමස්මින් අසති අහම් ඵලයක් උපදින්න බෑ. ඉදං නහෝති කියන ධර්මතාවය. ତେර මොන වචන වලින් තේරුම් කළත් ඔන්නව තෙන්ටයි එන්න ඕන. ඒ කියන්නේ යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ සමුදේ හොයා ගන්න. සමුදේ හොයා ගත්තට පස්සේ බලන්න මේ සමුදේ ඵලයේ අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද? ආරිලේසි මොකද සම්බන්ධතාවය තමයි සමුදේ තියෙනවනම් ඵලය. ඉමස්මින් සති ඉදං හෝති. මෙතනම නුවණක් එනවා. එහෙනම් සමුදේ තිබුණ නැත්නම් ඵලයක් ගැන කතා කරන්න බෑ. ඵලයක් හට ගන්න විදිහක් නැහැ. උපදින්න. ඒ උපදින්න කියන ස්වභාවය තමයි නිරෝධාදී. ඒත් මෙන්න මේ ධර්මතාවයේ කියන පටිච්ච සමුප්පාද. පටිච්ච සමුප්පාදේ දැක්කොත් දහම දැක්කා. එනම් වෙනක් සිදී නෑ ධර්ම අවබෝධ කරන්න. සමුදය ධම්මානුපස්සී කියන එක කරන්නම වෙනවා. මොකද සමුදය දැක්කොත් විතරයි අපිට සමුදේයි ඵලයේයි අතර තියෙන මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් හුඟක් අය දැන් භාවනා කරන්න උත්සාහ කළාට මෙන්න මේ දැනගන්න ඕන දේ දැනගෙන නෙවෙයි භාවනා කරන්නේ. දැනගන්න ඕන දේ මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. දන්න දකින කෙනාටයි ආශ්‍රව විශ්ය කරන්න පුළුවන්. නොදන්න නොදකින කෙනාට ආශ්‍රව විශ්ය කරන්න බෑ. මේ දන්න දකින කෙනෙක් වෙන්න ඕන බුදුදහමක් අහලා තේරුම් ගැනීම තුලමයි. බුදුරජාණන් වහන්සේට විතරයි මේක අවබෝධ කරගෙන දේශනා කරන්න පුළුවන් වුණේ. ඒකට අපි මේ ධහම අහලමයි දන්න දකින්න පුළුවන් වුණේ. පාලියෙන් කියන ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආශවානං කයං වදාම. ඥානතෝ පස්සතෝ. කෙනාට තමයි ආශ්‍රවය කරන්න පුළුවන්. න අඥානතෝ න පස්සතෝ. නොදන්න නොදකින කෙනාට බෑ. කිංච ඥානං කිංච පස්සම්. මොනවද දන්න මොනවද දකින කෙනාටද මේ ආශ්‍රවශය කරන්න පුළුවන්? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම්. රූපේ මොකද්ද? රූප සමුදේ මොකද්ද? රූපේ නැති වෙන්නේ නොහටගන්නේ කොහොමද කියන ධර්මතාවයේ දන්න දකින කෙනාට විතරයි ආශ්‍රවශය කරන්න පුළුවන් කියලා පදාරන්නේ. එහෙම නොදන්න දකින කෙනාට ආශ්‍රවශය කරන්න බැහැ. මේවත් පැහැදිලි බුද්ධ දේශනා. එහෙනම් අපි ධර්මයෙන් දැනගන්න ඕන රූපය කියන්නේ මොකද්ද? ඒකේ සමුදේ මොකද්ද කියන එක දැනගන්නම වෙනවා ආර්ය මාර්ගයට වැටෙන්න නම්. ආර්ය මාර්ගේ පටන් ගන්න නම්. ඒක ඕක නොදන්න කෙනාට ආර්ය මාර්ගේ වඩන්න බෑ කියලා බුදු කෙනෙක් දේශනා කරන්නේ. ආර්ය මාර්ගේ වඩන්න ඕන නම් ඔන්න ඔය ටික දැනගන්න වෙනවා. ඒක නොදන්න කෙනා කොච්චර භාවනාවල යෙදුණා බුද්ධ ශාසනයේ ප්‍රතිඵල නම් ලබන්න විදිහක් නැහැ. මොකද මේක බුද්ධ දේශනාව නිසා. එහෙම කෙනෙක් යම් කිසි උත්සාහයක් යෙදුවත් භාවනා කළොත් එයාගේ හිත දියුණු වෙයි. හැබැයි අපිට කියන්න වෙන්නේ අර බුද්ධ ශාසනයේ නොතිබුණ කාලේ ආරර කාලාම උද්දකාරාම පුත්ත නොදී ඒ වගේ උතුමන් උත්සාහ කරලා ලබාගත්තු මට්ටමකට යනවා මිසක් සෝවාන් සකෘතගාමී අනාගාමී රහත් කියන පැත්තට නම් එන්න විදිහක් නැහැ. අපි බුද්ධ දේශනාවට ගලපලම බලන්න වෙනවා. හොඳයි, මේ සම්බන්ධයෙන් කාට හරි මොනවා හරි අහන්න අදහස් ප්‍රකාශ කරන්න එහෙම තියෙනවා නම් අපි අවස්ථාව දෙමු. පෙරුවන් සරණයි.
බොහොම ඉතින් අපේ රවින්ද්‍ර ගොබ්බලි මැතිතුමාට මේ බොහොම පැහැදිලිව බොහොම නිරවුල්ව මේ සම්බන්ධ පරිසම්පද සම්බන්ධයෙන් කරුණු විග්‍රහ කළාට මම හිතන්නේ ප්‍රශ්න අහන්න තියෙනවා නම් මේක අවස්ථාව කරගන්න මේ මම හිතන්නේ මුලින්ම පරිසම්පාද ක්‍රියාවලිය හරියටම දැනගෙන පරිසම්පන්න ධර්ම ටික දැනගෙන මේ ක්‍රියාවලිය වැඩ කරන විදිහ දැනගෙන පමණයි අපිට මේකෙන් ඉගොඩ වෙන්න පුළුවන් කියන එක තමයි මම හිතන්නේ මේ රවින්ද්‍ර මහත්මයා මේ උත්සාහ කරේ කියන්නේ. ඉතින් ඒ ගැන සම්බන්ධව තියෙන ප්‍රශ්න බොහොම පහසුවෙන් අපිට අහලා දැනගන්න පුළුවන් මේ අවස්ථාවක් තමයි අපි උදා කරන්න බැලුවේ. ඒක නිසා කරුණාකරලා මේ සම්බන්ධයෙන් අහන ප්‍රශ්න දැන් කරනා කරලා යොමු කරන මෙන් බොහොම ගෞරවාන්විතව අපි ඉල්ලලා සිටිනවා සියලුම දෙනාගේ පෙරවන් සරණ. හොඳයි, මම හිතන හැටියට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ටිකක් පරක්කු වෙන නිසා මට හිතුණා අපිට පුළුවන් ද කොග්ගලගේ මහත්මයා මේ අපිට තව ටිකක් මේ දුක මත පිහිරලා තියෙනවා කියන ලෝකේ දුක මත පිහිරලා තියෙනවා කියන කාරණාව ගැන ටිකක් විග්‍රහ කරන්න. මම හිතන්නේ ඒක වැදගත් වෙයි කියලා මට හිතෙනවා. නමස්කාර.
ඔව්, ඒක තේරුම් ගන්නවා කියන්නේ දුක්ඛාර සත්‍ය තේරුම් ගැනීමට උත්සාහ කිරීමක්. මොකද මේ දුක කියන්නේ අපි දන්න ලෝකේ අපිට දුකයිද කියන තැනින් හොයන්න ඕන. මොනවාද අපි දන්න ලෝකේ? තමන්ව වෙන්න පුළුවන්, තමන්ගේ ශරීරය වෙන්න පුළුවන්, මේ තමන් ඉන්න කාමරේ තියෙන දේවල් වෙන්න පුළුවන්, ඊළඟට මේ වටපිටාවේ තියෙන දේවල් වෙන්න පුළුවන්. ඒවයි පණ ඇති දේවලුත් තියෙනවා, පණ නැති දේවලුත් තියෙනවා. තව මිනිස්සුයක් ඉන්නවා, සත්වෙත් ඉන්නවා, තව තව දේවල් තියෙනවා. ත්‍රිවිවල් දෝවල් යාන වාහන ඔය එකතු කරගත්තු සල්ලි පත්තරන් බඩු උපකරණ එක එක ඒවා මේ ඊළඟට වත්තේ තියෙන වවපු ඒවා ගස් කොළන් එළියේ තියෙන පාරවල් බිල්ඩින් මොහොම මොහොම යන්න පුළුවන් අපිට විශ්වයට යනකම් ඊරහඳ තාරකා දක්වා. මේවා තමයි අපේ ලෝකය. බුදු කෙනෙක් දේශනා කරන ලෝකයේ පවතින දුක මත. අපේ සාමාන්‍ය තත්ත්වය තමයි ඔය තියෙන දේවල් වලින් සමහර දේවල් වලට අපි කැමති, සමහර දේවල් වලට අකමැති. ඒතර ලෝකයා දකින මට්ටම තමයි කැමති දේවල් ලැබෙනකොට සැපයි, ඒවා නැති වෙනකොට දුකයි. අනිත් පැත්තෙන් ගත්තොත් අකමැති දේවල් ලැබෙනකොට දුකයි, ඒවා අයින් වෙනකොට සැපයි. ඔක තමයි සාමාන්‍යයෙන් අපි මූලිකව ගත්තොත් අපි ඇලීම ගැටීම වෙන්නේ. කැමැති දේවල් වලට ඇලෙනවා, අකමැති දේවල් වලට ගැටෙනවා. මූලිකව හැමෝම ඉන්නේ ඔතන. ඒක තමයි මේ නීවරණ, පංච නීවරණ වල කාමච්ඡන්ද ව්‍යාපාද කියනකොට ඔන්න ඔය ස්වභාවය. ඉතනත් එක පැත්තකින් මතක් කරන්න පුළුවන් මේ නීවරණ කියන්නේ ධම දැකීමේ හැකියාව ආවරණය කරනවා වහනවා. ඒක මේ ධම දකින්න නම් නීවරණ යටපත් කරගත්තු මනසකින් මේක විමසන්න ඕනේ. ඒ කියන්නේ අපි ඇලිීමේ ඉඳලා හරි ගැටීමේ ඉඳලා හරි මේක විමසුවට ඇත්ත දකින්න අපහසු. ඒවා යටපත් කරගෙන ඇත්ත ඇති හැටි දකින්න උත්සාහ කරන්න ඕනේ. ඒක මේ දුක ගැන කතා කරද්දී යන්න මුලින්ම මේ ලෝකයාට හම්බ වෙන දුක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒක තමයි මේ දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි. දුක්ඛ දුක්ඛ කියන්නේ දැන් අපි අකමැති දෙයක් ලැබෙනකොට අපිට දුකයි. විපරිණාම දුක්ඛ කියන්නේ අපි කැමති දෙයක් නැති වෙලා යනකොට, වෙනස් වෙලා යනකොට දුකයි. ඒතර මේක බුදු කෙනෙක් හිටියත් නැතත් ලෝකයා අත්දකින දුක. දුක කිව්වට ඒක සැපකුත් තියෙනවා. සැපයි දුකයි. මේකව පැත්තකින් ආස්වාදය ආදීනමය කියන්න පුළුවන්. ඒත් අපි කැමති දේ ලැබෙනකොට ආස්වාදය, ඒවා නොලැබෙනකොට කැඩිලා බිඳිලා යනකොට ආදීනමය. මේ දෙක මදි ලෝකෙන් ඈතර වෙන්න. ලෝකෙන් ඈතර වෙන්න නම් ඊළඟට මේකේ ඇත්ත ඇතිහැටි දකින්න වෙනවා. ඒ ලෝකයට සාපේක්ෂව සතයි දුකයි කියන කතාව මදි. ආර්ය සත්‍ය පවතින ඇත්ත තේරුම් ගන්න. පවතින ඇත්ත තේරුම් ගන්න නම් තව කොටසක් මෙන්න මේකත් බුදු කෙනෙක් විතරයි දේශනා කරන්නේ. මොකද මේ සංඛාර දුක්ඛය, මේ තුන්වෙනි දුක. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා කොටසක් තියෙනවා. සංඛාර දුක්ඛ කියන එක තේරුම් ගත්තොත් විතරයි දුක්ඛාර සත්‍ය මොකද්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්. අපිට හොයන්නව මොකද එහෙනම් සංඛාර කියන්නේ? සංඛාර දුක්ඛ කියන්න කලින් සංඛාර කියන්නේ මොනවද? සංඛාර කියන්නේ සකස්සුණ. සකස්සුණ කියනකොට ඉබේ පහළ වුණ නෙමෙයි, මොනවායින් හරි සකස් වෙනවා. කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත කියන එක තමයි සංඛාර. හේතු ප්‍රත්‍ය. එහෙනම් යමක් සංඛාරයක්ද නැද්ද කියලා තේරුම් ගන්න තියෙන විදිහ තමයි ඒක හටගත්තේ කොහොමද කියලා හොයන එක. ඒකත් ඔන්න දැන් ආයේ අර අතෙන් තමයි යන්නේ. සමුදය ධම්මානුපස්සී. නැත්නම් ඉති රූපයි, ඉති රූපස් සමුදය. මේකයි රූපේ, මෙන්න මේකයි රූපේ සමුදය. ඔන්න ඕක දන්න කෙනාට විතරයි කියන්න පුළුවන් මේ රූපය එහෙනම් සංඛාරයක්. සමුදය දන්නේ නැති කෙනාට රූපය සංඛාරයක් කියන්න බැහැ. සමුදයෙන් හටගත්තු ඵලයක් කියන්න නම් සමුදය මොකද්ද කියලා හොයාගන්න වෙනවා. ඒත් මේ ලෝකේ තියෙන ඔක්කොම ඕනම දෙයක් තමන්ගේ ඉඳලා, තමන්ගේ පවුලේ අයගේ ඉඳලා, මේ වටපිටාවේ ඉන්න අනිත්‍ය ආලුවෝ මිනිස්සු සේරම, ඊළඟට සත්වයෝ සේරම, පණ ඇති පණ නැති දේවල් සේරම මේවා ඉබේ පහළ වුණේවද නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල්ද කියලා හොයාගන්න තියෙන විදිහ තමයි ඒ ඕනම දෙයක සමුදේ ධම්මානුපස්සී වෙන්න ඕන. සමුදේ ධර්මයේ දකින්න ඕන. සමුදේ ධර්මයේ දැක්කොත් නුවණක් එනවා, මේ සමුදේ නිසයි මේ ඵලය. අන්න එතකොට තේරුම් ගන්නවා මේක සංකාරයක්. එහෙම නැත්නම් ඒකේ අපි හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වුණා. ඒවට සකස් වුණාට පස්සේ කියලා මේක සංකත ධර්මයක්. සංකතයි. මේ සංකාර බව තේරුම් ගන්නවා. සංකාර බව තේරුම් ගන්න බැහැ. සමුදය ධම්මානුපස්සී උනේ නැත්නම්. ඒකයි මම කියන්නේ මේ ඉංග්‍රීසි අතර සතිපට්ඨාණයෙන් තොරව මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න බැහැ. සමුදේ ධම්මානුපස්සී සමුදේ ධර්මය දැක්ක කෙනා දන්නවා මෙන්න මේ සමුදේ නිසයි මේක හටගන්නේ. මේ සමුදේ නිසයි මේක පවතින්නේ. මොකද ඒකෙන් අවබෝධ වෙන්නේ මේක සංකතයි. සංඛාරය. සංඛාරය බව දැක්ක කෙනාට එන ඊළඟ ඥානෙ තමයි මේක දුකට. මේ හැමදේම සංකත බව දකින්න ඕන. පටිච්ච සමුප්පන්න බව දකින්න ඕන. ඊළාට තව එකක් වෙන්නවා. මේවා අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක දකින්න ඕන. සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන්. හොනේ ධර්මතාව දැක්කොත් මේ ලෝකේ පවතින ඇත්ත දැක්කා වෙනවා. සංකත බව පටිච්ච සමුප්පන්න බව අවිද්‍යා ප්‍රත්‍යයෙන් බව දැක්කොත් එයාට අනිවාර්යෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. මොකද චතුරාර්ය සත්‍ය මේ දුක්ඛ ආර්ය සත්‍ය. එකෙන් පටන් ගන්නවා. දුක්ඛාර්ය සත්‍ය තේරුම් ගත්තොත් එතන තියෙන්න ඕන සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය. ඒක තව දේශනාවක්. මේ ආර්ය සත්‍ය හතරෙන් එකක් තේරුම් ගත්තොත් හතරම තේරුම් ගත්තා වෙනවා. දුක්ඛාර්ය සත්‍ය තේරුම් ගත්තොත් එයා දන්නවා සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය. ඒ හතරේ ඥානෙට කියනවා සම්මා දිට්ඨිය කියලා. එහෙම නැත්නම් සමුදය ආර්ය සත්‍ය තේරුම් ගත්තොත් එයා දන්නවා දුක්ඛාර්ය සත්‍ය. එයා දන්නවා මේ නිරෝධ ආර්ය සත්‍ය. එයා දන්නවා මේ මාර්ග ආර්ය සත්‍ය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානෙ. එතකොට මෙන්න මේ සතර ඥානෙ ආපු කෙනාට විතරයි ආර්ය මාර්ගේ පටන් ගන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? දැන් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ලෝකෝත්තර ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පටන් ගන්න තියෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. අයං උච්චති සම්මාදිට්ඨි. මේකට කියනවා සම්මාදිට්ඨිය කියලා. එහෙනම් මේ දුක්ඛාර සත්‍ය තේරුම් ගැනීම තමයි තව ඉදිරියට ගත්තොත් ගයන් මහත්තයා අහපු ප්‍රශ්නෙට උත්තරේ. එතකොට ඒ තේරුම් ගන්න දෙයක්ත් තියෙනවා. දැනට අපි දුක්ඛාර සත්‍ය දැකලා නැහැ. ඒ නිසා තමයි මේ ලෝකේ පවතින දුක මත කියන එක අපට තේරෙන්නේ නැහැ. ඒ මේ ලෝකේ සමහර දේවල් වලින් අපිට සැප නේ ලැබෙන්නේ. දුක විතරක් නෙමෙයි. එහෙනම් ඇයි මේ දුක මත පවතිනවා කියන්නේ? මේ දුක්ඛාර සත්‍ය කියන්නේ. එතකොට මේ දුක්ඛාර සත්‍ය දකිනකොට තව එකක් තමයි අවබෝධ වෙන්නේ. මේ හටගත් දුක, පවතින්නේ දුක, නැති වෙන්නේ දුක කියන න්‍යාය. ඒක දුක්ඛාර සත්‍ය තේරුම් ගත්ත කෙනාට විතරයි ඒක වැටහෙන්නේ. මොකක්ද මේ කියන්නේ? හටගත් දුක, පවතින්නේ දුක, නැති වෙන්නේ දුක. අපි මේ මවාගත් සුඛක් ගැන නෙමෙයි කතා කරන්න ඕන. මේ දුක අවබෝධ කරගන්න. දැනට මේ බව දන්නේ නැත්නම් ඒකෙන් තේරුම් ගන්න ඕන අපිට දුක්ඛාරය සත්‍ය ගැන දැක්මක් ඇවිල්ලා නැහැ. දුක්ඛාරය සත්‍ය ගැන දැක්ම නැත්නම් තමයි ඥානතෝපස්සතෝ කියන කොටසට වැටිලා නැහැ. ඥානතෝපස්සතෝ නිවේයි නම් ආර්ය මාර්ගයේ වඩන්න හැකියාවක් නැහැ. ආර්ය මාර්ගයට ඇතුල් වෙන්නේ නැහැ. මෙන්න මේවා අවබෝධ කරගන්න තමයි අපි දහම නුවණින් විමසන්න ඕන, සාකච්ඡා කරන්න ඕන. හැබැයි මේ නොදන්න බව දැන ගැනීම ප්‍රඥාවක්. තමන් දැනට නොදන්න බව දැනගන්න ප්‍රඥාවක් අවශ්‍යයි. එහෙම ප්‍රඥාව තියෙන කෙනාට තමයි මාර්ගයේ උපද්දව ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් නොදන්න බව දැනගන්නවට දුක් වෙන්න එපා. නොදන්න බව දැනගත්තොත් අන්න දන්නවා. එහෙනම් ධර්මයේ හොයන්න දෙයක් තියෙනවා. මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ අපි දන්න දේ නෙවෙයි. පෙර නොඇසුවිරු ධමයක්. බුදුරජාණන් වහන්සේම පෙන්වන්නේ කුප්පේ අනනුසුතේසු ධම්මේසු. මේ අවබෝධ කරපු ධහම මීට කලින් අහපු එකක් නෙමෙයි. මීට කලින් මිනිස්සෙක්, බ්‍රහ්මයේ, දෙවියෙක්, මාරේ කිසියම්ම කෙනෙක් දන්න දෙයක් නෙවෙයි මේක. කුප්පේ අනනුසුතේසු ධම්මේසු. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ අපි දැනට දන්න එක නෙවෙයි මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. ආරේ සත්‍ය කියන එක. එන අපිට හොයන්න දෙයක් තියෙනවා. ඒ හොයන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. මොකද ධහමක් අහන්න ලැබෙන ෂණ සම්පත්තිය අපිට ලැබිලා තියෙන හින්දා, ධහමක් තියෙන කාලෙක අපි ඉපදිලා තියෙන හින්දා, මිනිස්සු වෙලා ඉපදිලා තියෙන හින්දා. ඒකට ඒ ෂණ සම්පත්තිය තියෙන අයට විතරයි ඒක අවබෝධ කරගීමේ හැකියාව තියෙන්නේ. ඒ මේක බුදු කෙනෙකුට විතරයි ගෝචර වෙන්නේ. එහෙනම් මේ අපි දන්න දේ නෙමෙයි, අපි නොදන්න දෙයක් මෙතන තියෙනවා. අවබෝධ කරන්න දෙයක් තියෙනවා කියලා තැනින් හෙව්වොත් මම හිතන්නේ මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් අහන්න මොනවා හරි තියෙනවද? ප්‍රශ්න. ඔව්, තෙරුවන් සරණයි අහන්න. මං නිරෝධ ධර්මයක් කියලා නම් කිව්වේ නෑ, මේ දුකයි කියලා කිව්වේ. ලෝකයේ පවතින්නේ දුක මත. කොට ඒක අවබෝධ කරගන්නකොට වෙන වෙනම අවබෝධ වී. ඇයි දුක මත කිව්වේ? ඇයි ලෝකේ දුකයි කිව්වේ? ඒක තේරුම් ගන්න අපහසු අය මේ ප්‍රශ්න කළොත් Tamanට උදව්වක් වෙයි.
ડોક્ટર રવિ දැන් ඇත්තටම මේ දැන් සංහන් කරානේ මේ රූපේ සමුදය තමයි දකින්න ඕනේ කියන එක. ඒ කියන්නේ දැන් අපි මේ ආයතන හයෙන් අපිට අරමුණු වෙනකොට උදාහරණයක් විදිහට අපි ශබ්දයක් කියන එක ගත්තොත් එතකොට දැන් අපි මේ අභ්‍යන්තර රූපයයි අජත් රූපය බහිද් රූපය මේ දෙකේම අපි සමුදය හෙළිය යුතුයි අපිට අවිද්‍යාව කියන තැනට අහු වෙන කම්ම නේද? ඒ කියන්නේ මේක අවිද්‍යාවෙන් වෙච්ච සංඛාරයක් කියන එක දකින්නකම් අපි බලන්න ඕනේ කොහොමද මේක අවිද්‍යාවෙන් මේ රූප දෙකම හැදුනේ කියන එක. එහෙම හිතුවත් හරිද? තේරුම් සරණයි.
ඔව් ඒක හරි. ඒක හරියටම හරි. දැන් දහමට ගලපලා බලනවා කියන්නේ ඒකයි. දැන් පටිච්ච සම්පන්න ධර්මතාව ටික දැක් තියෙන්නේ දුකෙන් පටන් අරන් ඒ දුක හටගත්තේ කොහොමද කියලා හොයාගෙන ඉන්න ඕන අවිද්‍යාව දක්වා. දැන් අන්තිමට කිව්වේ ජාතිපච්ච ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායස සම්භවಂತಿ. ඒ දුක හටගත්තා. දැන් අපි හොයන්න ඕන ඒ දුක හටගත්තේ කොහොමද? එතකොට අපිට ඊළඟට ඒක හේතුවක් පේනවා, සමුදයක් පේනවා. ඒ සමුදයක් හටගත්තේ කොහොමද? ඒකට තව සමුදයක් තියි. ඒක හටගත්තේ කොහොමද? ඔහොමම කොච්චර දුරකට යන්න ඕනද අවිද්‍යාව අහු වෙනකම්. අවිද්‍යාව සමුදය හම්බ වෙනකම්. අවිද්‍යාව සමුදය හම්බ වුණොත් එතකොට මේ කරුණු ටික තේරුම් ගන්න පුළුවන්. ගැන දුක කියන්නේ මොකද්ද? සමුදය, නිරෝධය, මාර්ගය මොකද්ද කියලා අවබෝධ වෙනවා. ඔන්නෝය සමුදේ බලාගෙන ගිය අවිද්‍යා ප්‍රත්‍ය හම්බ වෙනකම්. එකයි මං කියුවේ අර දැන් ඕනම දෙයක තේරුම් ගන්න ඕන කරුණු තුනක් තියෙනවා. සංකතයි, පටිච්ච සමුප්පන්නයි, අවිද්‍යා ප්‍රත්‍ය. සංකත කියලා තේරුම් ගන්නේ මේවා හේතු ප්‍රත්‍යයෙන්. කියලා තේරුම් ගන්න. ඒ කියන්නේ හේතුපත්ති ටික හොයා ගන්නවා. නිසයි මේක හටගත්තේ. ඒකට සංකතයි කියලා දන්නවා. ඊළඟට ඒ හේතුයි ඵලයි අතර තියෙන මේ පටිච්ච සම්පන්න න්‍යාය දකින්න ඕන. හිමස්මින් සතේ ඉඳන් හොතේ, හිමස්මින් අසතේ ඉඳන් නොහොතී. ඊළඟට අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා දැක්ම තුල මෙතන තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒක ඔබතුමිය කිව්වා වගේ අපි දන්න ඕනම රූපයක්. අපි දන්න රූප තමයි මේ අජ්ජත් බහිද්ද කියන ඒවා. එගෙන් රූපස් කන්දේ විදිහට දාන්නේ ඇහැයි රූපයි, කනයි ශබ්දයි, නාසයයි ගන්ධයයි, දිවයි රසයි, කයයි ස්පර්ශයයි. ওই 10 තමයි රූපස් කන්දේ. ඒකට ඔය 10ටම වැඩපිළිවෙලේ යෙදෙන්න ඕන. මොකද්ද සමුදය ධම්මානුපස්සී. ඒක තමයි කායනුපස්සනාව කියලා කියන්නේ. තව විදිහට කිව්වොත්. මේ බුද්ධ දේශනායි කායනුපස්සනාව භාවනාව ආරම්භ වෙන්නේ සමුදය ධම්මානුපස්සී කියන තැන. ඒක කළොත් මේ ටික අවබෝධ වෙන්න ඕන. අවබෝධ නැවුනොත් අපි ඒක කරලා නැහැ. පැහැදිලි යති නේද? පෙරවන් සරණයි.
පෙරවන් සරණයි ડોක්ටර් අවි. ඇත්තටම අපිට ඒක ගැන තව පොඩ්ඩක් අපි ඒක දැන් කොහොමද මේ කරන විදිය අපි තව ටිකක් විස්තර පස්සේ කතා කරගන්න පුළුවන්කමක් තියෙයිද? මේ ඒ කියන්නේ අපි කොහොමද මේක දැන් අවිද්‍යාව වෙනකම් මේක බලන්නේ කියන එක මට හිතෙන්නේ ඒක ගොඩක් එතන වැදගත්ම තැනක් කියලා. පෙරවන් සරණයි.
එක දැන් ගන්න ඔබතුමිය ඇහුවේ සද්දයක් ඇහුනහම කොහොමද බලන්නේ? දැන් මේ මොහොතේ ඇහෙන මොකක් හරි සද්දයක් ගන්න. එළියේ මොකක් හරි සද්දයක් ඇහෙනවා කියලා හිතන්. පිටම වාහනයක සද්දයක් නැත්නම් කුරුල්ලෙක් කෑ ගහන සද්දයක්. ඔය මොකක් හරි ඇහෙනකොට අපි මොනවද දැනගන්නේ කියන තැනින් බලන්න ඕනේ. අපිට සාමාන්‍යයෙන් සද්දයක් අහන්න බෑ ඒ කාවේ මොකෙන්ද කියලා දැනගන්න නැතුව. දැන් උදාහරණයක් විදිහට කාර් එකක සද්දයක්. එතනම දැනගෙන ඉවරයි යන්න කාර් එකක්. එනත් අපි බල්ලෙක් පුරනවා කිව්වහම ඔන්න බල්ලෙක් ගැන දැනගෙන ඉවරයි. දැන් මොකද්ද මේ දැනගත්තේ? එළියේ තියෙන රූපයක් ගැන. ඒ ශබ්ද ඇහෙනකොට ඉතින් අපි එළියේ තියෙන රූප ගැන ගොඩක් දැනුවත් වෙනවා. ඒක තමයි අපේ ලෝකය කියන්නේ. ඒකට මෙන්න මේ රූපෙන් පටන් අරන් හොයාගෙන යන්න ඕන ඊළඟට. රූපය කියන්නේ ඉති රූපම්. මෙන්න මේකයි රූපය. දැන් රූපයක් වෙන් කරගෙන ඊළඟට ඒකේ සමුදේ ඉති රූපස් සමුදේය. ඒක හටගත්තේ කොහොමද කියලා හොයාගෙන යන්න වෙනවා. එහෙම හොයන එක තමයි එකම වැඩපිළිවෙල කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. වෙන විදිහක් නැහැ. ඒතකොට මේ සමුදේ හොයනකොට ඊළඟට උදව් කරලා තියෙනවා අපිට සමුදේ බාහිරෙන් හොයන තාක්කල් මේ පවතින ඇත්ත අවබෝධ කරන්න බෑ. සමුදේ හොයන්න ඕන තමන් තුලින් කියලා දෙයක්ත් තියෙනවා. ඒත් අපි දැන් කවුරු හරි කතා කරනවා ඇහුණත් අන මිනිස්සෙක් ඉන්නවා කියලා දැනගන්නවා. මිනිස්ස රූපය ශරීරය. දැන් මේ ශරීරයේ හැදුනේ කොහොමද කියලා සමුදේ හොයන්න ගියොත් මූලිකව හොයන විදිහ තමයි අර අපි සාමාන්‍ය ලෝකයා හොයන විදිය. ඔය ශරීරය හැදිලා නේ කෙස්ලම් නියදත් ඔය එකතු වෙලා. එහෙම නැත්නම් ඒ කෙස්ලම් නියදත් හැදිලා තියෙන්නේ ඒ සතර මහා ධාතුව එකතු වෙලා. පඨවි ආපෝ තේජෝ වාය. දැන් බලන්න අර දැන් බුදුහාමුදුරුවෝ කිව්වනේ සමුදේ බාහිරෙන් හොයලා හරියන්නේ නැහැ තමන් තුලින් හොයන්න කියලා. ඔන්නෝක දිහා බලනකොට පේනවා සාමාපි මේ ਬਾහිරන්නේ හෙවි. ශරීරයත් ਬਾහිරේ එක හැදුන කෙස්ලම් නේද සුත් ਬਾහිරේ. එහෙම නැත්නම් කැස්ලම් නේද තියෙන්නේ බාහිරේ ඒක හැදුණා සතර මහා ධාතු බාහිර. එහෙනම් තාම දහමට ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි තාම ලෝකෙට අයිති දෙයක් කරලා තියෙන්නේ. ඒකට අපි පූර්ව ප්‍රතිපදාව කියලා කියනවා. දැන් ඒකත් වඩන්න ඕනේ. ඒක පාහිනව නෙවෙයි. මොකද ඒකෙන් අපේ නීවරණ යටපත් කරලා දෙනවා. ඒකම රූපය මොකද්ද කියලා ලෝකෙට අයිති පැත්තෙන් අපිට අඳුර ගන්න පුළුවන් රූපේ ලක්ෂණ ටික. ඊළඟට අපිට යන්න වෙනවා තමන් තුලින් බලන පැත්ත. තමන් තුලින් බලන පැත්ත තමයි මොන ආයතන වලින්ද ඕක දැනගත්තේ. මොකද මේ ආයතන හය නැතුව අපිට කිසිම දෙයක් දැනගන්න බැහැ. ඒතර කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? අපි හිතමු මේ මොහොතේ සද්දේ ඇහිලා. ඒතර මන ආයතන, සෝත ආයතනේ ඊළඟට සද්ද ගැන හිතන්නත් ඕන මන ආයතනේ. මේ මාතේ ඇහෙන් දැක්ක නැත්නම් අපි හිතමු සද්දෙන් විතරක් දැනගත්ත කාර් එකක් තියෙනවා කියලා දැනගත්ත. කොහොමද දැනගත්තේ? සෝත ආයතනේ මන ආයතන. ඒතර ආයතන දෙක අඳුරගන්න. ඊළඟට බලන්න මේ ආයතන වලට කරන්න පුළුවන් මොනවද? සෝත ආයතනෙට පුළුවන් මොකද්ද? මන ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද? සෝත ආයතනෙට පුළුවන් අපි දන්නවා අහන්න විතරයි. ඇසීම කියන දේ විතරයි කනට කරන්න පුළුවන්. ඊට වඩා කිසිම දෙයක් බෑ. තව විදිහට කිව්වොත් එළියේ රූප හදන්න එයාට බෑ. එයාට පුළුවන් අහන්න විතරයි. එහෙනම් කවුද මේ අපි දැනගත්තු රූප ටික හැදුවේ? එතකොට පේනවා මේ ඇසීම ගැන කල්පනා කරපු හිත තමයි රූප ටික හදලා දීලා තියෙන්නේ, සකස් කරලා දීලා තියෙන්නේ. ඊළඟට මනසට කරන්න පුළුවන් මොකද්ද? මන ධම්ම මනෝ විඥාන කියන ක්‍රියාවලිය. ධම්ම කියන්නේ මනසෙන් නිර්මාණයක්. එතකොට මනසෙන් හදන දෙයක් මනස දැනගන්නවා විතරයි. ඒ හදපු දේවල් එකක්වත් එළිය දේවල් නෙමෙයි, මනසෙන් නිර්මාණ. කියන අපි හිතනවා කියන්නේ හිතෙන් හදන දෙයක් හිත දැනගන්නවා. මන ආයතනයට පුළුවන් හිතන්න විතරයි. එයාටත් බෑ එළියේ රූප හදන්න. දැන් වැඩකලේ මේ ආයතන දෙක විතරයි, සෝත ආයතනයි මන ආයතනයි. සෝත ආයතනයටත් බෑ එළියේ රූප හදන්න, මන ආයතනයටත් බෑ එළියේ රූප හදන්න. අපි හිතනවා අපි එළියේ රූපයක් දැනගත්තා. එළියේ තියෙන කාර් එකක් දැනගත්තා. එළියේ තියෙන කවුරු හරි මිනිස්සෙක් ගැන දැනගත්තා. දැන් පේනවා එහෙනම් මෙතන මොකක් හරි මෝඩකමක් සිද්ධ වෙලා තියෙනවා. ආයතන දෙකක් වැඩ කළා. ඒ ආයතන දෙකටම බැහැ එළිය රූප හදන්න. හැබැයි අපි විශ්වාස කරලා තියෙනවා එළිය රූපයක්. එහෙනම් ඒ රූපේ හැදිලා තියෙන්නේ මේ ආයතන ක්‍රියාකාරීත්වය නොදන්න කමට. ඒ නොදන්න කමට කියන අවිද්‍යාව මුලාව. දැන් පේනවාද ඒ රූපේ සකස් වුනේ අවිද්‍යාව මත කියලා. දැන් ඉස්සෙල්ලා හේතු සමුදේ අවිද්‍යාව තිබුණා. දැන් අපට අහුවෙනවා ඔන්න අවිද්‍යාව. ආ විද්‍යාව මතයි රූපේ සකස් කළේ. එන දැන් සමුදේ ධම්මානුපස්සී වෙනවා අපි අවිද්‍යාව දක්වා. පැහැදිලිද? මම මේ කරන්න වැඩ පිළිවෙල එක උදාහරණයක් කරන් කිව්වේ. කනට ඇහෙන ඕනම එකකට ඔයගොල්ලන්ට ඕක කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ડોક્ટર රවි, හොඳට තේරුණා. Thank you.
මම හිතන්නේ තවත් ප්‍රශ්න තියෙනවා නම් කරුණාකර යොමු කරන්න මේක අවස්ථාව කරගන්න. මම හිතන්නේ සමහරුන්ට මම දැනගත්ත ලැබුණ විදිහට මේ ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත් සම්මාදිට්ඨිය ගැන පොඩි අදහසක් ගන්න අවශ්‍ය වෙලා තිබ්බොත් ඔබතුමාගේ ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න
කියලා මට හිතෙනවා. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ ලෝකෙට අයිති මට්ටමට සමගය හොයන එක. දැන් ශරීරයක් තියෙනවා. මේ ශරීරය හැදිලා තියෙන්නේ කෙස්ලොම් නේද දෙතිස් කුණු එකතු වෙලා. දැන් උක කියන්නේ බුදුදහමක් අහන්න ඕනේ නැහැ නේ. මේ සාමාන්‍ය ශරීරයක් කපලා කොටස් කරලා බැලුව ડોක්ටර් කෙනෙකුටත් කියන්න පුළුවන් ඕක. නැත්නම් සතෙක් කොටස් වලට වෙන් කළොත් ඔය දෙය කියන්න පුළුවන්. ඒකට මේ ඒක ලෝකෙට අයිති දැක්මක්. ලෝකෙට අයිති විදිහටත් මේ රූපයයි රූප සමුදයයි දකින්න පුළුවන්. එතකොට ඒක අපි තේරුම් ගන්න වෙනවා ඒක ලෞකික සම්මාදී. ඒක එතකොට මේ ලෝකෙන් එතර වෙන දැක්මක් වෙන්නේ නැහැ. අනිත් පැත්තට ඒ සමුදය හෙව්වේ අපි බාහිරෙන්. Taman තුලින් නෙමෙයි. ලෝකෙට අයිති දේවල් වලින්මයි සමුදය හම්බ වුනේ. දැන් ලෝකෝත්තර දර්ශනයේදී සමුදය හම්බ වෙන්න ඕන Taman තුලින්. ඒකයි දැන් මේ අවිද්‍යාව කිව්වොත් අවිද්‍යාව තියෙන්නේ Taman තුලනේ. වෙන කොහෙවත් නෙමෙයි. එහෙම නැත්නම් ආයතන පැත්තෙන් සමුදය හෙව්වොත් ආයතන තියෙන්නේ Taman ළඟනේ. වෙන කොහෙවත් නෙමෙයි. එහෙනම් අපි ආයතන දක්වාම එන්න ඕන. එතකොට ඔන්න අපි පටන් ගන්නවා Taman තුලින් සමුදය හොයන්න. එතකන් සමුදය හොයලා තියෙන්නේ ලෝකෙට අයිති පැත්තෙන් බාහිරින්. Taman තුලින් සමුදය හොයන්න පටන් ගත්ත දවසට තමයි මේ ටික ටික ලෝකෝත්තර සම්මාදිට්ඨිය, ඒ කියන්නේ ලෝකෙන් එතර වෙන පැත්ත තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. පෙරවන් සරණයි.
නමස්කාරයි ડોક્ટર අවි. දැන් අර ડોક્ટર අවි කියපු විදිහට අපි ආයතන ඔස්සේ සමුදේ බලනවා කියන්නේ පටිච්චසමුප්පාදයට අනුව බැලුවොත් එතන මේ ස්පර්ශය කියන කාරණාව නේද කියලා දැනගන්න කැමතියි. පෙරවන් සරණයි.
ඔව් මුලින්ම හම්බ වෙන්නේ මේ ආයතන ස්පර්ශයක් සිද්ධ වුණ නිසාමයි අපිට ওই ලෝකෙට අයිති දේ හම්බ වුනේ. කනේ ස්පර්ශයක් සිද්ධ වුණ නිසාමයි සත්‍යයක් ඇහිලා තියෙන්නේ. ඒ ඇහුණ සත්‍ය ගැන කල්පනා කරලා මනෝ ස්පර්ශයක් සිද්ධ වුණ නිසාමයි ඔක කාරකක් කියලා කවුරු හරි කෙනෙක් කියලා කුරුල්ලෙක් කියලා දැනගන්නේ. ඒ සෝත සම්පස්සයක් සිද්ධ වෙලා මනෝ සම්පස්සයක් සිද්ධ වෙලා. හැබැයි තාම අපි ඒවා උනේ කොහොමද කියලා හෙව්වේ නැහැ. මේ මූලික අඳුර ගැනීම. ස්පර්ශයමයි පස්සපච්චය. දැන් පස්සපච්චය කියනකොට තේරුම් ගන්න අපි අර අපේ පටිච්චසමුප්පාද ධර්ම ටික තියෙනවානේ අවිද්‍යාවෙන් ඉඳන් දුකට යනකම්. එතකොට ඒකේ මැද හරියේ තමයි ස්පර්ශය තියෙන්නේ. පස්සපච්චය වේදනා, වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය භව, භව පච්චය ජාති, ජාති පච්චය ওই දුක් කොට. දැන් දුක් ගොඩ හටගත්තේ ස්පර්ශයේ පැත්තෙන් කියන තැනට ඇවිල්ලා. හැබැයි තාම ස්පර්ශය හටගත්තේ කොහොමද කියන එක හොයාගෙන ගෙහින්නේ නැහැ. ඒක හොයාගෙන ගියොත් තමයි අවිද්‍යාව දක්වන්නේ. ස්පර්ශය හටගත්තේ කොහොමද? ආයතන නිසා. සලආයතන නිසා. සලආයතන හටගත්තේ කොහොමද? නාම රූප නිසා. නාම රූප හටගත්තේ කොහොමද? විඥානය නිසා. විඥානය හටගත්තේ කොහොමද? සංකාර නිසා. සංකාර හටගත්තේ කොහොමද? අවිද්‍යාව නිසා. අනේ අවිද්‍යාව දක්වා දකින්න පුළුවන් නම් එතකොට චතුරාර්ය සත්‍ය ගැන ප්‍රශ්න එන්න බෑ. දැනට අපිට තාම ප්‍රශ්න තියෙන්නේ කෝ ඉතින් මේ කාර්කක් ගියාට අපිට තියෙන දුක මොකද්ද? ඕ මිනිස්සෙක් හරි සතෙක් හරි හිටියට අපිට තියෙන දුක මොකද්ද? මේ දුක අවබෝධ වෙන්නේ නැහැ. දුකාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. හේතුව තමයි තාම බාගෙට හොයලා තියෙන්නේ. ස්පර්ශේ ප්‍රත්‍යයෙන් කියලා හොයාගත්තට තාම ඒ මුල අහුන්නේ නැහැ. එතනිනුත් කෙනෙකුට තේරුම් ගැනීම හැකියාව තියෙන ආපඥාව තියෙන අනං හැබැයි අපිට අර ටික ඔක්කොම හොයාගත්තොත් ඊට වඩා මේක පැහැදිලිව දකින්න පුළුවන්කම එනවා. පෙරවන් සරණ.
තව පොඩි පැහැදිලි කර ගැනීමක් කරගන්න ડોક્ટર වි මේ සලආයතන පච්චය පස්සෝ කියන්නේ සලආයතන නිසා පස්සේද එහෙම නැත්නම් සලආයතන ඇති බව පිළිගැනීම නිසා ස්පර්ශයේ දැන් අර මදපින්දික සූත්‍රය එහෙම කියන්නේ චක්කුන් අසති රූපේ අසති කියන එතන පොඩ්ඩක් පැහැදිලි
බටිච්ච සමුප්පන්නේ න්‍යායයට දාන්න මං කිය දැන් ওই කරුණු දෙකක් හොයාගත්තට පස්සේ පස්සේට සමුදේ හොයාගෙන යනකොට සලආයතන කියලා පෙයි. ඒකට සලආයතන ඇතිකල්හි පස්සේ තියෙනවා. මොකද දැන්නේ ආය ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇතිකල්හි මේ වේ කියන ධර්මතාවය. ඒ ධර්මතාවය දකිනකොට අනිත් පැත්තට පේන්න ඕන ඉමස්මින් අසති මේ සමුදේ යදුන්නේ නැත්තම් ඉදං නහෝති. සස්සේ කියලා එකක් පිහිටන්න බැරි වෙනවා. සලායතන යෙදුන්නේ නැත්නම් සස්සේ කියලා දෙයක් ගැන කතා කරන්න බැරි වෙනවා. උපදින් නැහැ. එතකොට මේ ඇතිකල්ලි මේ වේ මේ නැත්නම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවය දැක්කොත් තමයි එතන පටිච්ච සමුප්පන්න බව දකින්නේ. දහමට ගලපන එක කළොත් ඔබට උත්තර හම්බ වෙනවා. පෙරවන් සරණයි.
කොග්ගලිගේ මහත්මයා අවසර. පෙරවන් සරණයි. මේ ලෝකේ කියන්නේ මහත්මයා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන පැනවීමක් කියලා. එතකොට අපි සංඛාර දුක අත්දකින්න කොට පංච උපාදානස්කන්ධය අත්දකින්න පුළුවන් තමා තුලින්. එතකොට මේක ඇත්ත කියලා ගන්න නිසා තමයි අපිට දුක ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සංකෙතේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. එතකොට ඔබතුමා කලින් අහපු විදිහට ලෝකයේ දුක මත පවතිනා කියන එක මේ විදිහට යෝනිසෝ මානසිකාරය කරන එක නිවැරදිද කරුණාකර පහදා දෙන්න පිරුවන් සරණයි.
ඔව් දැන් රූපයක් ඇත කියලා ගැනීමම තමයි ලෝකය කියන්නේ. දැන් වාහනයක සද්ද එනකොට කාර් එකක් ඇත කියලා ඒ වෙලාවේ හිතුණා නම් ඒක තමයි ලෝකය. ඕකටම තමයි දුක කියලා කියන්නේ. දැන් අපි නොතේරෙන දේ තමයි ලෝකය බව නම් දන්නවා, කාර් එකක් තියෙන බව දන්නවා. දුක තියෙන බව දන්නේ නැහැ. එකයි මේ දුක්ඛේ ඥානං නැහැ කියන්නේ. ඒකට අපි රූපය රූපයේ ඇත්ත ඇති හැටි දකින වැඩපිළිවෙලේ යෙදුනොත්, පවතින ඇත්ත දකින වැඩපිළිවෙලේ යෙදුනොත් තමයි ඒකේ තියෙන සත්‍යතාවය, මේ දුක්ඛාර සත්‍ය අවබෝධ වෙන්නේ. තර බුදුරජාණන් වහන්සේ දීපු වැඩපිළිවෙල මොකද්ද? සමුදය ධම්මානුපස්සී. රූපයක්. රූපයට තමයි පොදුවේ කයක් කියන්නේ. කයක් තියෙනවනම් ඒ කයෙහි සමුදය ධම්මානුපස්සී වෙන්න. ඕක නොකර අපි වචන වලින් තේරුම් ගන්න ගියාට නම් මේක අහුවෙන දෙයක් නෙවෙයි. දැනුමක් ලබා ගන්න එක ඉස්තර කරනවා. ඒ වුණාට නොයිදී ප්‍රායෝගිකව කළොත් තමයි ඒ රූපයක් තියෙනවා නේද? ඒ රූපේ හොඳට සමුදේ හොයාගෙන හොයාගෙන යන්න ඕන. මේ සමුදේ අපිට යන්න වෙනවා මුලින්ම. ඒක Taman තුලින් ගන්න නම් මොන ආයතන වලින්ද ඕක දැනගත්ත. ඊළඟට මේ ආයතන වලට පුළුවන්ද ඕක හදන්න කියලා හොයාගෙන යනකොට තමයි අවිද්‍යාව කියන එක අහුවෙන්නේ. ඕක අපි පිළිගත්තේ අවිද්‍යාව මතමයි තියෙනවා කියලා පිළිගත්තේ. ඔකට මන් දෙන සරල උදාහරණේ තමයි අපි මේ වතේ ඉරුම් කරන්න පහසුයි උදාහරණ වලින් අර බල්ලෙක් වතුරට බිලා බල්ලෙක් ඉන්නවා කියලා පිළිගන්න මත්තම. ඒ සිද්ධියේදී අපි දන්නවා මේ ගොඩ ඉන්න බල්ලගේ අවිද්‍යාව මතමයි වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා පිළිගත්තේ. හැබැයි අපට දැනට පේන්නේ අපේ ආයතන මුලාව නිසායි එළියේ රූපයක් තියෙනවා කියලා පිළිගත්තේ. දැන් සද්ද ඇහෙනකොටම එළියේ කාර් එකක් කියලා දැනගත්තේ. ආයතන මුලාව නිසා කියලා අපිට පේන්නේ නැහැ. අපි පරීක්ෂණේ කළේ නැත්නම් සමුදේ ධර්මානුකස්සී උනේ නැත්නම්. එතකොට මතක තියාගන්න රූපයක් ගැන කතා කරනකොටම අපි රූපය ඇත කියලා පිළි අරගෙන ඉවරයි. මේ රූපේ බැසගෙන ඉවරයි. ඒකට තමයි ඔබතුමිය කියපු උපාදානි කියන වචනේ දෙන්නේ. මම දැන් සත්‍ය ඇහෙනකොටම අන්නාරෙහි කාර් එකක් යනවා කියලා හිතනකොටම මතක තියාගන්න ඒ කාර්යක උපාදාන කරලා ඉවරයි. රූප උපාදානයට අහු වෙලා ඉතින් බුදුරජාණන් වහන්සේ කියන සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. මේ දෙලිය කාර්යකක් කියတာ අපිට තියෙන දුක මොකද්ද කියලා අපිට ප්‍රශ්නයක්. මොනවයි පරතරය තමයි මේ ධමයේ අපේ තියෙන පරතරය. ඒක නැති කරගන්න දීපු වැඩපිළිවෙල තමයි මේ සතර සතිපට්ඨානේ. දැන් රූපයක් නම් කායනුපස්සනා කොටස. ඒක අපි වඩලා නැතුව තර්කෙන් හොයන්න ගියාට මේකේ දුක අවබෝධ කරගන්න බෑ ලෝකයාට බෑ. හිත ඒක හේ රූපේ සංකත බව, පටිච්ච සමුප්පන්න බව, අවිද්‍යා තත්ත්වයෙන් බව දැක්කොත් එදාට තමයි මේ දුක්ඛාර සත්‍ය හටගත්තේ දුකනි කියන නුවණ එන්නේ. මම මේ බොහොම කෙටියෙන් කියන්නේ ධර්ම කරුණු දන්නවා කියලා හිතාගෙන ඒව පැහැදිලි නැත්නම් අහන්න ඕන. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි පොග්ගලගේ මහත්මයා, මෙතන අනිත්‍ය නිසා නේද දුක කියලා හිතුවත් හරිද කියලා, මේ සංසාර දුක.
එහෙනම් අනිත්‍ය නිසා දුක වෙන්න ඕන දහමට අනුව නම්. හැබැයි ඒක මම කියන්නේ අපි පාඩම් කරගත්තු දුක. අනිත්‍ය කියලා මොකද්ද ඔබතුමිය අදහස් කරන්නේ එතන? දැන් කාර් එකක් යනවා, මොකද්ද ඔබේ දුක? කියන්න බලන්න කෙටි.
ඒ කියන්නේ සංඛාර දුකන හේතු නිසා තමයි මේක ඇති වුණේ, හේතු නැතිකොට මේ නෑ කියලා කිව්වම එතන අනිත්‍ය දකින්න ඕන, ඒක නිසානේ දුක කියලා තමයි මට තේරෙන්නේ. ඒ
ඔව් ඒ පැත්තට යන්න ඕන. එතකොට හේතු නිසා කියන්න නම් හේතු ටික මොනවාද කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. හේතු නිසා ඒ හේතු මොනවාද කියලා කියන්න පුළුවන් වෙන්නේ සමුදය ධම්මානුපස්සී වුණොත් විතරයි. ඒක තමයි වැඩපිළිවෙල. එතකොට රූපයක් තියෙනවා නම්, කයක් තියෙනවා නම්, ඒක ඇත්ත දකින්න දීපු බුදුරජාණන් වහන්සේ දීපු වැඩපිළිවෙල තමයි සමුදය ධම්මානුපස්සී වෙන එක. එතකොට සමුදය ධම්මානුපස්සී කියන්නේ ඒක හටගත්තේ ඇයි කියලා දකින එක, දැනගන්න එක. එතකොට සමුදය දැනගත්තොත් තමයි ඒ ඵලය ගැන පිරිසිඳ දකින්න පුළුවන් වෙන්නේ. ඒ ඵලය තමයි දැන් මෙතෙන්දි කාර්යක. ඒක පිරිසිඳ දකින්න නම් කරුණු තුනක් අවබෝධ කරගන්න තියෙන එක සංකතයි. මෙන්න මේ හේතුප්‍රත්‍යයෙන් ඕක හටගත්තේ. ඕක පටිච්චසමුප්පන්න. ඒ හේතුවයි මේ ඵලයයි අතර තියෙන සම්බන්ධය මෙන්න මේකයි. මොකද ඉමස්මෙන් සති ධම් හෝති. ඉමස්මෙන් අසති ධන්න හෝති. ඊළඟට මේක විද්‍යා ප්‍රත්‍යයෙන්. ඔන්න ඔය ටික දැක්කොත් තමයි රූපයේ පිරිසිඳ දකින්නේ. ඒ රූපයේ පිරිසිඳ දකින්න තියෙන වැඩපිළිවෙල තමයි කායනුපස්සනාව. එතකොට ඒ ක්‍රියාව කළොත්, ඒ පරීක්ෂණය කළොත් තමයි ඇත්තටම ඔය අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් කියනවට වඩා තමන්ටම උත්තර ලැබෙනවා. ඒ කියන්නේ අනිත්‍ය නම් දුක මොකද කියන එකත් අපි ප්‍රශ්න කරන්න ඕන. අනිත්‍ය නම් දුක මොකද? දුකයි කියන්නේ ඇයි? මේ පොතේ තිබිලා පාඩම් කරගත්තට හරියන්නේ නැහැ අනිත්‍ය නම් දුකයි කියලා. අපට දැනෙන්න ඕන. ඒක තව කෙනෙක් කියන හින්දා දුක වෙලා හරියන්නේ නැහැ. අනිත්‍ය බව දැක්කහම අනිත්‍ය නම් දුක කියන්නේ ඇයි කියන එකත් අවබෝධ වෙන්න ඕන. ඒත් ඒ අවබෝධ වෙන්නේ නැහැ සමුදය ධම්මානුපස්සී කියන වැඩේ කලේ නැත්තම්. ඒත් මේ සමුදය හොයාගෙන යන්න ඕන අවිද්‍යාව දක්වා, ආයතන වලින් ගිහිල්ලා අවිද්‍යාව දක්වා ගියොත් එතන තියෙන දුක මොකද්ද කියලා. ඒක කටපාඩම් කරගත්තු දුකක් නෙමෙයි. ඒ කියන්නේ ඒක සංඛාරයක්, ඒ හින්දා දුකයි කියන්නේ කටපාඩම් කරගත්තු දුක. ඊට වඩා දකින්න පුළුවන් දුකක් තියෙනවා. දකින්න පුළුවන්කම තමයි දුක්ඛේ ඥානං කියලා කියන්නේ. අර අහකත්වයකට ගලපන එක නෙවෙයි. සංකිටන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා තියෙනවා. ඒ හින්දා එක උපාදානයක්. ඒ හින්දා දුකයි කියන්නේ අපි මේ තර්කයට ගලපනවා. නැතුව දුක දකින්නව නෙවෙයි. පාඩම් කරගත්තු එකට ගලපනවා. මේක අනිත්‍යයි, ඒ නිසා දුකයි. ඒකත් මේ දැනගත්තු දෙයට ගලපනවා මිස දකින්නවා නෙවෙයි. ඒතරේ ඒ දැක්මට එන එකයි අපි මාර්ගයක් වැඩීම තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඒතරේ ඒක කරන්න ඕන දෙය තමයි ඉස්සෙල්ලා ඒකේ සමුදය ධම්මානුපස්සී වෙන්න, ඒ සමුදය බලන්න ඕන තමන් තුළින්. ඒ කියන්නේ ධර්මයට ගලපගලපම බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සමුදය දකින්න ඕන තමන් තුළින්. ඊළඟට මේ පටිච්චසමුප්පන්න ධර්මතාව වලින් අපිට පේනවා අවිද්‍යාව දක්වා මේක හොයාගෙන යන්න තියෙනවා. නොය වැඩේ කරලා බලන්න. එතකොට Taman දන්න ඕනම රූපයකක මොන ආයතන වලින්ද දැනගත්තේ, කොහොමද එතන අවිද්‍යාව යෙදුනේ කියන පරීක්ෂණය කරන්න. ඔය ටික කරලා තිබුණත් ඊළඟ සතියේ මම ඔබට උත්තරේ දෙන්න. හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ගොඩක් පින්කල්.
තෙරුවන් සරණයි සෝදනාකම් මම හිතන ඇටියට අද දවසේ අපි ඉතාමත් වාසනාවන්ත වුණා අද ඔබලගේ මාත්‍යාව මේ ධම්ම සභාව මණ්ඩපයට කැඳවගෙන ඇවිල්ලා මේ කරුණු තවත් සරල කරලා අපිට දැනගන්න මේ ලැබීම සම්බන්ධයෙන් පරිකෝබල්ගේ මහත්මයාට පතනා බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් බොහොම කෙටි කාලයකින් නිර්වාණ සම්පත්‍ය අත්කරගැනීමට මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි මහත්මයාගේ ගුරුවරයන්ට ඥාතීන්ට ඒ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මෙතනින් සියලුම පිරිසට අපි මේ සියලු පින් අනුමෝදන් කරනවා. නැවතත් අපි සති දෙකකින් සමවෙන්න බලාපොරොත්තු අපි සමු ගන්නවා. තෙරුවන් සරණයි සියලු දෙනාට.
තෙරුවන් සරණයි හැම දෙනාටම.